මිලකට ගරු චමින්ද විජේසිරි මැතිතුමා ඔබතුමාට තියෙනවා විනාඩි 8ක කාලයක්.
මූලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි, අද අපේ 2019 වර්ෂය තුල කාරක වෛශීෂ ගණනාවක් සාකච්ඡා කරලා අද 10 වෙනි දිනේ ඉතා වැදගත් අමාත්‍යංශ ගණනාවක් සාකච්ඡා කරන මේ මොහොතේ මටත් අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙනවා. උලාසනානුට ගරු මන්ත්‍රීතුමනි, අපේ ගරු ලංසා මන්ත්‍රීතුමා ඉතාමත්ම උද්‍යෝගයෙන් කතා කරා. මම හිතන්නේ එතුමා අපේ හිටපු ජාතික ආණ්ඩුවේ අවුරුදු 2.5ක් විතර ගත කරපු එතුමා රාජ්‍ය ඇමතිවරේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමති හැටියට කාලයක් ගත කරලා මම හිතන්නේ ශක්තිමත් ප්‍රතිපක්තියක් ක්‍රියාදාමයක් ක්‍රියාත්මක නොකුරු නිසාද එහා පැත්තට ගියා. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයේ කඩාවැටීම පිළිබඳව කතා කරා. ඔව්, අපි දැක්කා ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අපේ රටේ අග්‍රාමාත්‍යවරු දෙන්නේ කිතුන. අපේ රටේ පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩල විපක්ෂෙත් හිටියා, ආණ්ඩු පක්ෂෙත් හිටියා. ඉතින් රටේ ව්‍යාකූල තත්ත්වයක් තුළ ජාත්‍යන්තරයේ එහෙම නැත්නම් විදේශ රටවල ඒ විදේශිකයෝ ගරු ලංසා මන්ත්‍රීතුමනි එන්න බියක් ඇති වුණයි කියන කාරණේ එතුමාට අමතක වෙන්නේ නැහැ. එපමණක් නෙමේ මූලාසනයේ මන්ත්‍රීතුමනි, අපි දැක්කා පහුගිය ආණ්ඩු කාලයේ විදේශිකයෝ එන්න බය හිටියි. විදේශිකයන්ට ආවොත් අතවර, ඒ වගේම දූෂණයට ලක් වෙන. එවන් පීඩනයක් එක්ක, එවන් අර්බුදයක් එක්ක අපි රට බාරගත්තා. ඒ රටේ මේ විදේශ අමාත්‍යංශයත්, ඒ වගේම සංචාර කටයුතු අමාත්‍යංශයත්, ක්‍රිස්තියානු කටයුතු අමාත්‍යංශයත්, විශේෂයෙන්ම අද වර්තමානයේ නියෝජනය කරන අපේ ආණ්ඩුවේ දක්ෂ පරිණත බුද්ධිමත් අමාත්‍යවරු දෙදෙනෙක් තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. නිසා මේ වැඩපිළිවෙල ඉදිරියට ශක්තිමත් වෙන්නේ කෙසේද කියන කාරණේ එතුමාට දැක ගලා ගන්නට පුළුවන්. අද ඒගොල්ලන් බය වෙලා ඉන්නේ. ඔය දැක්කනේ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, පෞගිය කාලේ විදේශ සම්බන්ධතා සහ විදේශ රටවල් එක්ක ඝනදෙනු කරේ කොහොමද කියලා මම එකක් කියන්න. අපිට මතකයි සමහර තානාධිපති කාර්යාල ඉස්සරහ මේ විදේශ රටවල් එක්ක ඝනදෙනු කරන්න හට් ගහගෙන හට්වල ඉඳගෙන විදේශ රටවල් වලට අභියෝග කරා. සමහර කට්ටිය මං හිතන්නේ නිර්ආහාරව ඉන්නවයි කියලා රෑට බිස්කට් කාලා විදේශ රටවල් වලට අභියෝග කරා. විදේශ රටවල් වලට ඇඟිල්ල දික් කරා. ඒ දේශප්‍රේමීව කතා කරා. මම හිතන්නේ දේශප්‍රේමී නායකයෝ තමයි විදේශ රටවල් බොහොමයක් අපේ රටවල් එක්ක තරහ කරේ. අපේ රටවල් වලට ප්‍රශ්න ඇති කරේ. ඔවුන්ට ඔවුන්ගේ දේශපාලන අරමුණ තිබුණේ එතන. ඔවුන්ගේ දේශපාලන පැවැත්ම තිබුණේ ඒ ආකාරයට. මේ රටේ සාමාන්‍ය ජනතාව හිතුවා පැලක් අටවගෙන නිදි මරාගෙන දේශප්‍රේමී විදියට කතා කරාම විදේශ රටවල් වල තියෙන ප්‍රශ්න මානවිකයන් සියල්ල අපිට විසඳ ගන්න පුළුවන් කියන කාරණේ. නෑ, අද අපේ බුද්ධිමත් අපේ තිලක් මහරපනගරු අමාත්‍යතුමා එතුමාගේ දැනුම පාවිච්චි කරලා අපේ රටේ නීතිය, විදේශ රටේ නීති ඒ සියල්ල එකට කැටි කරගෙන මේ රට නිදහස් නිවන රටක් හැටියට ජාත්‍යන්තරෙත් එක්ක කොහොමද සතුටින් සමාදානෙන් ජීවත් වෙන්නේ කියන ඒ සමදාව ඇති කරන්නේ කෙසේද කියන කාරණේ ආකාර වැඩපිළිවෙලක් අපි දියත් කරලා තියෙනවා. අපිට ප්‍රශ්න නෑ. කොටින්ම කියනවා නම් පෞගේ ආණ්ඩු කාලයේ තිබුණ ඒ ප්‍රශ්න සියල්ල අපි निराකරණය කරලා දීලා තියෙනවා. අද සාමකාමී රටක් හැටියට ඒ විදේශ ඝනදෙනු සහ විදේශ ප්‍රතිපක්ති අපේ රටට කෙසේ ගැළපෙනවද නොගැලපෙනවද කියන කාරණේ සාකච්ඡා කරන්න නොබියව යන්න වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරලා දීලා තියෙනවා කියන කාරණේ අපි විපක්ෂයට පැහැදිලිව මතක් කරලා දෙන්න අවස්ථාවක් කරගන්න. නිසා අපිට දැන් කෑ ගහන විදේශ රටවලට අභියෝග කරන චරිත නැහැ. ඔබ දැක්කනේ පෞගිය කාලේ මානව හිමිකම් කොමසාරිස්තුමිය එනකොට ඔහුට එතුමියලාට විවාහ යෝජනා කරපු අවස්ථාව තිබුණා. එවැනි ප්‍රශ්න තුල තමයි මේ ආණ්ඩුව ගොඩනැගුණේ මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි. ඒ සියල්ල අද අමතක කරලා මේ විදේශ ප්‍රතිපක්ති විදේශ රටවල් පිළිබඳව කතා කරන උත්සාහ දරන උදවියට අපි ඒවා මතක් කරන දෙන අවස්ථාවක් කරගනවා. විශේෂයෙන් මුලසුනේ මන්ත්‍රීතුමනි, මමත් ඉන්නේ සංචාරක කලාපයක. හැබැයි මේවා ගැසට් කරලා නැහැ. ගරු සංචාරක ඇමතුමනි, ඔබතුමා හොඳ වැඩපිළිවෙලක් අලුත් සංචාරක ශ්‍රේෂ්ඨයට අඳුල්ලා දෙනවා. තමයි සංචාරක කර්මාන්තය තුළ අපි කතා කරන්නේ විදේශ සංචාරකයන් පමණක් නෙවෙයි, දේශීය සංචාරකයෝ ඉන්නෝ. එහෙනම් මේ දෙස් විදේශ සංචාරකයන් තුළ මේ රට තුළ මේ සංචාරක කර්මාන්තයේ දියුණු කිරීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් අමාත්‍යංශ මට්ටමින් කරනවා. අපි ඒක සතුටු වෙනවා. හැබැයි අපි දකින දුර්වලතා සමහර වෙලාවට අපි අමාත්‍යංශයට ගියාම අමාත්‍යංශයේ නිකුත් කරන්නේ මුදල් ටික ඒ සංචාරක ශ්‍රේෂ්ඨයේ ප්‍රවර්ධනය සඳහා සංවර්ධනය සඳහා යොදවා ගැනීමේදී යම් කිසි බාධා තියෙනවා. යම් කිසි අමාත්‍ය වෙනත් ආයතන වෙන්න පුළුවන්, පළාත් අමාත්‍යංශ වෙන්න පුළුවන්. ඒ අමාත්‍යංශ තුළ විවිධ මතිමතාන්තර තුළ යම්කිසි ලැබෙන ප්‍රතිපාදනය, යම්කිසි සංවර්ධනය යෙදෙන වැඩපිළිවෙල අකුණතා වෙන්න තියෙන ඒ චෝදනා පවගේ කාලේ තිබුණා. ඒ නිසා මම හිතනවා, මට දැනෙනවා අපිට ඔබ අමාත්‍යංශයේ ගෞරව ඇමතුමනි වැඩසටහනක් හැටියට යෝජනා කරන්න. ඔබට අවශ්‍ය කරන ඔබට ගණකාධිකාරීවරයෙක් ඉන්නවා. ඔබට ඉංජිනේරුවෙක් බඳවාගෙන, කාර්මික නිලධාරී කණ්ඩායම් බඳවාගෙන, තවත් සංවර්ධන නිලධාරී කණ්ඩායම් බඳවාගෙන ඔබට පුළුවන් නම් ඔබේ ප්‍රතිපාදනය ඔබේ අමාත්‍යංශය හරහා ටෙන්ඩර් කරලා ඒ වැඩපිළිවෙල යන වැඩපිළිවෙලක් හදන්න, අන්න නිශ්චිතවම ඉතා කාර්යක්ෂමව ඔබේ අමාත්‍යංශය තුළ වැඩපිළිවෙල ගෙනියන්න පුළුවන්. ඔබට බාධා තියෙන එතන අපි අමාත්‍යංශ ලේකම්තුමාට නිරන්තරයෙන් කතා කරාම එතුමා ඉතාමත් හැඟීම් බරව එතුමාගේ කාර්යක්ෂමභාවය පිළිබඳව කතා කරන එතුමා හරි එතුමා ඉන්නේ වැඩ කරන්න. හැබැයි මේ වැඩවලදී සමහර ප්‍රතිපාදන පිළිබඳව
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා
ප්‍රශ්න තියෙනවා කරන්න. ඒ නිසා විශේෂම ඇල්ල ප්‍රදේශයේ ගත්තොත් මේ ඇල්ල සංචාරක ගුරුවරයාට පරිවර්තන වුණේ අපේ ඔබේ දායකත්වය තුළ නෙමෙයි, විදේශ රටවල සංචාරක නිරීක්ෂණය කරා ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන් හොඳ පරිසරයක්, ඔවුන්ට හොඳ වාතාශ්‍රයක් ගන්න පුළුවන් හොඳ පරිසරයක් ලෝකේ කොතනද තියෙන්නේ. ඔවුන් හඳුනාගත්තා ඇල්ල ප්‍රදේශය. අද ඔවුන් එනවා ඇල්ලට. හැබැයි ඇල්ලේ පහසුකම් පිළිබඳව විවිධ ප්‍රශ්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඇල්ලේ සංචාරකයන්ට අවශ්‍ය කරන ඔවුන්ගේ හවස් කාලය තුළ ඔවුන් පාවිච්චි කරන බියර් කියන පානය පාවිච්චි කිරීම සඳහාද බලපත්‍රයක් නෑ. නමුත් අද මේ වෙනකොට මේ මොහොතේත් වෙනකොට බියර් අලවිය සිද්ධ වෙනවා. හැබැයි අලවිය සිද්ධ වෙන්නේ නීතියානුකූල නොවේ. ඒක නීතිගත කිරීම සහ නීතියානුකූල කිරීම පිළිබඳව ඒ ව්‍යාපාරිකයන්ට බොහොමත් අවශ්‍යතාවයක් තියෙනවා. එමනම් ඒ නීතිගත කිරීම සඳහා යම්සි වැඩපිළිවෙලක් ගෞරවයෙන් හදලා දෙන්නේ කියලා ගෞරව ඇමතුමන් අපි ඉල්ලීමක් කරනවා. අදටත් එක වංචාවට හෝ මොනතෝ ක්‍රමයකින් සිද්ධ වුණත් ඔවුන් නීතිගතව ඒක්‍රියාත්මක කිරීම පිළිබඳව වැඩි දැඩි අවධානය යොමු කරන්න කියන කාරණේ අපි පැහැදිලිව කියනවා. ඒ වගේම ගෞරව ඇමතුතුමනි, එන සංචාරකයන් දවසක් දෙකක් ගත කරන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න ඕනේ. ඔවුන්ට අවශ්‍ය කරන ඔවුන්ගේ ඒ සංචාරක ශ්‍රේෂ්ඨයේ සංචාරය සඳහා තවත් වැඩපිළිවෙළ නිර්මාණය කරන්න පුළුවන් උදාහරණයක් ඇරෙයිද අපි බොහෝ දේවල් යෝජනා කරලා තියෙනවා අමාත්‍යංශයට ඒ ඇල්ල ප්‍රදේශයේ හදන්න. එසා මම හිතනවා ගරු අමාත්‍යතුමනි, වැඩපිළිවෙළ හදලා දීලා ඔබතුමාට ඒ ශක්තිමත් වැඩපිළිවෙළක් ඒ විදේශ සංචාරකයන්ගේ තවත් ඇල්ම බැල්ම වැඩි වෙන තැනට ගන්න පුළුවන්. ඒ වගේම තමයි දේශීය සංචාරකයෝ විශාල පිරිසක් වාර්ෂිකව ගමන් කරන ඒ සංචාරයකට ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් ටිකක් ලබා දීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. සමහර තැන්වල ගත්තම තේ ටිකක් බොන්න තැනක් නැහැ, විවේකී ගන්න තැනක් නැහැ, ඔවුන්ට වැසිකිලි යන්න තැනක් නැහැ. ඒ නිසා ඒ පහසුකම් ලබා දීමේදී විශේෂයෙන් වනජීවී අමාත්‍යංශයේ ඔබට අයිති නිසා ඒ කලාපය තුළ වනජීවී ඉඩම් තියෙනවා. ඒවා නිදහස් කරගෙන
මේ ඔබතුමාගේ කාලය
ලබා දෙන අවශ්‍ය වැඩපිළිවෙලක් හදාන්න කියන කාරණේ මතක් කරමින් විශේෂයෙන් මේ සංචාරක ශ්‍රේෂ්ඨියමු ඒ වගේ විදේශ කටයුතු අමාත්‍යංශම විශාල කාර්යභාරයක් මෑත කාල යුගය තුළ නිර්මාණය වෙනවා. අපි හිතුව අපි විශ්වාස කරනවා මේ අමාත්‍යංශ දෙක තුළ විශාල කාර්යභාරය තුළින් මේ රටේ ඉදිරියේ ජනතාවට අවශ්‍ය කරන ඉසිරි පරපුරට අවශ්‍ය කරන සැබෑ වූ සංවර්ධනය සඳහා කටයුතු කරන්න ඔබ දෙවලට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා පතමින් අවස්ථාව ලබා දීම ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතිය ඔබතුමාට. මීළඟට කාවින්ද්‍රන් කෝඩිසරන් මන්ත්‍රීතුමා, විනාඩි 4ක කාලයක් ඔබතුමාට තියෙනවා.
සභයේ තලමේ දාංගම් උරුපිනරවරලි, ඉන්ද්‍රිය වන ජීවරාශிகள், கிறிஸ்தவ மத விவகாரம் மற்றும் சுற்றுலாத்துறை போன்ற அமைச்சின் இந்த விவாதத்தில் கலந்து கொள்வதற்கான இந்த சந்தர்ப்பத்தை அளித்ததற்காக நன்றியை தெரிவித்துக் கொண்டு, கிறிஸ்தவ மத விவகாரம் அமைச்சர் அவர்களிடம் நான் இந்த இடத்திலே சில வேண்டுகோளை விடுக்கலாம் என்று நான் நினைக்கின்றேன். எங்களது அமைச்சர் அவர்கள், நான் நினைக்கின்றேன், இந்த நல்லாட்சி வந்து 4 வருடங்களாக போகின்றது. இதிலே கிறிஸ்தவ ஆலயங்களுக்கு விசேடமாக வடகிழக்கிலே அதிலும் அம்பாறை மாவட்டத்துக்கு உங்களால் ஒதுக்கப்பட்ட நிதி எவ்வளவு என்பதனை இந்த 3 வருடத்தில் நீங்கள் அம்பாறை மாவட்டத்திலே இருக்கின்ற கிறிஸ்தவ ஆலயங்களுக்கு நீங்கள் எவ்வளவு நிதி ஒதுக்கியிருக்கின்றீர்கள் என்ற அந்த விவரத்தை நீங்கள் இந்த சபையிலே வெளிப்படுத்த வேண்டும் என்று நான் உங்களிடம் அன்பாய் கேட்டுக் கொள்ள விரும்புகின்றேன். நான் பல தடவைகள் உங்களுடன் பல வேண்டுகோளை விடுத்திருந்தேன். யுத்தத்தாலே பாதிக்கப்பட்ட பல கிறிஸ்தவ தேவாலயங்கள் இருக்கின்றன, அந்த தேவாலயங்களை புனரமைத்து தர வேண்டும். அங்கிருக்கின்ற மக்களின் அவர்கள் தங்களது இறைவனை வணங்குவதற்கு இடமில்லாமல் தரையிலே புத்தரையிலே அவர்கள் தங்களது அந்த வேண்டுதலை செய்கின்றவர்களாயிருக்கின்றார்கள். ஆகவே இந்த நிலை மாற வேண்டும். இந்த நிலையை நீங்கள் கருத்தில் கொண்டு இந்த 3 வருட காலத்தில் அல்லது 4 வருட காலத்தில் நீங்கள் அந்த பகுதியிலே நான் நினைக்கின்றேன் கிறிஸ்தவ ஆலயங்களுக்கு எந்தவித உதவியும் கிடைக்கவில்லை என்று. தயவு செய்து இந்த வரவு செலவு திட்டத்திலாவது அம்பாறை மாவட்டத்தில் இருக்கின்ற கிறிஸ்தவ ஆலயங்களுக்கு, அது கத்தலிக்க கிறிஸ்தவ ஆலயமாக இருக்கலாம் அல்லது ஏனைய கிறிஸ்தவ ஆலயங்களா இருக்கலாம், இந்த ஆலயங்களுக்கு நீங்கள் கருத்தில் கொண்டு யுத்தத்தால் பாதிக்கப்பட்டவர்களா இருக்கிறார்கள், அவர்களுக்கான அந்த ஆலயத்தை புனரமைப்பதற்கான நிதியை நீங்கள் ஒதுக்க வேண்டும் என்று அன்பாய் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அடுத்ததாக விசேடமாக நாம் பிரதித்துவப்படுத்துகின்ற அம்பாறை மாவட்டத்திலே திருக்கோவில் பொத்திவில் ஆலையடி ஓம்பு நாவிதம்பளி சம்மாந்துறை போன்ற பிரதேசங்களிலே ஜான வேலிகள் அமைக்கப்படாமல் இருக்கின்றது. நான் நினைக்கின்றேன் கிட்டத்தட்ட 125 கிலோமீட்டருக்கு அங்கே ஜானவேலிகள் அமைக்கப்பட வேண்டியிருக்கின்றது. ஜானவேலிகள் அமைக்கப்படாத காரணத்தினாலே அங்கு செய்கின்ற விவசாயம் செய்கின்ற விவசாயிகளின் பயிர்கள் நாசப்படுத்துவதுடன் பல உயிரிழப்புகளும் ஏற்பட்டு வருகின்றது. அது மட்டுமல்ல, ஒரு சிறிய பகுதியிலே 25 கிலோமீட்டர் அளவிலான பகுதியிலே ஜானவேலி போடப்பட்டிருக்கின்றது. இந்த ஜானவேலி போடப்பட்ட இடத்தை நாங்கள் பார்க்கின்ற பொழுது அது மக்களின் விவசாய காணிகளின் ஊடாக அந்த ஜானவேலிகள் போடப்பட்டிருக்கின்றது. இந்த நிலையை கருத்தில் கொண்டு அந்த விவசாயிகளை பாதுகாக்கின்ற செயற்பாட்டில் நீங்கள் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். ஆகவே நீங்கள் இந்த மீதியான இடங்களுக்கும் ஜானவேலியை போட்டு அந்த விவசாயிகளை பாதுகாக்க வேண்டும். நீங்கள் போடுகின்ற அந்த ஜானவேலி விவசாயிகளின் நிலத்துக்குள் நிலத்தை பிடிக்கின்ற மாதிரி அல்லது நிலத்துக்குள் போடுகின்ற மாதிரி இல்லாமல் அதனை அண்டியதாக நீங்கள் ஃபாரஸ்ட் ஏரியாவிலே நீங்கள் போட்டு செல்லுவதாக இருந்தால் அது சிறப்பாக இருக்கும். இதனை கருத்தில் கொண்டு நீங்கள் செய்ய வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன்.
மிளகடகரு எஸ் எம் சந்திரசேனம் எத்துமா உபத்துமாட்ட தீனவா வினாடி தாயக்க பவுன காலிய
மூலாசனி சின்னகரு மந்தத்துமணி சிசேம்மா மம வனஜீவி விஷயகன பிள்ளிபந்தவாய் கதாகாண்ட பலாபுரத்து வேண்டி அலிமினிஸ் கட்டும எண்ட எண்டமா வடிவேன தத்துவ கப்பை ரட்டையை தீயன்னே விசேஷம் மிக வெட்டகாண்ணி குவாதுரட்ட அப்பே ரட்டே கோஜனதாவும் மே பிள்ளிபந்தவ மம வனஜீவி அமைத்துவராட்டியிட கடையுத்து குறன காலே மே அலிமினிஸ் கட்டும அடுகராண்ட வனாலி சங்ரக்ஷண மத்தியஸ்தான கீபே கதாண்ட சலசும் கல்ல திபுணா ஏ அணுவ ஹொரோபத்தான வனாலி மத்தியஸ்தானிய அவசங்கராண்ட அப்பே காலதி மட்ட புழுவாங்குனா ஏ அணுவ விசேஷமா அனுராதபுர திசைக்கே அலிமினிஸ்கி ஆட்டும் அடுவுனா போத வேகட அப்பே வன வனஜீவி விசேஷஞ்சோத்தேக்க கதாகிரியமேதி ஏகே உபதேஸ் அணுவத்தமாய் மே கடையுத்த கராண்ட அப்படி கடையுத்து கரே ஏ பிரதிபலாது தீயணும் அப்படிதான் மே அலிமினிஸ்கி ஆட்டும் அத்திவன கூட்ட விசேஷமா காலிகட தாமே அலி மத கெப்பிலா பினுசு மராண்ட இவ்வகை தேபால விநாச கராண்ட இவள் கடாண்ட தருணம் என்ன ඒ කාලෙදී අලි රක්ෂණ මධ්‍යස්ථානයට දාපුවම කාලයක් යනකොට හීලා වෙනවා ඒ ඒගොල්ලෝගේ කාලය අවසන් වෙලා උනත් එළියට දාන්න පුළුවන් ඒ අනුව හුඟා දුරට ඒ අලි මිනිස් යටුම අඩු වෙලා තියෙනවා මේ අලි වනාලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ හදලා තියෙන ප්‍රදේශේ ඒකව මම සලසුම් කරලා තිබුණා ඒ කාලේ මාදුරාවය පොළොන්නරුව ඒ ප්‍රදේශෙත් අලි ප්‍රශ්නවලට විසඳුමක් හැටියට මාදුරාවේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානය හදන්න. ඒ වගේම වයිම ප්‍රදේශයේ ගල්ගමුව පාලු කඩවල කියන ප්‍රදේශෙත් අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් හදන්න සලසුම් කරලා තිබුණා. ඒ වගේම හම්බන්තොට ඒ දකුණු ප්‍රදේශයේ ඒ වනාලි තියෙන ප්‍රශ්න තියෙන ප්‍රදේශවල හැටර වෙහෙරගල. හැබැයි හොරෝපතානයක විතරයි හදන්න පුළුවන් වුණේ අනිත් ඒවා හැදුනේ නැහැ. ඒ නිසා මේ වෙනකොට අලි මිනිස් ගැටුම නිසා වනාලි විශාල ප්‍රමාණිකුත් ඒ වගේම මිනිස්සු විශාල ප්‍රමාණිකුත් මේ වෙනකොට ජීවිත පූජා කරලා තියෙනවා. මේකට හදිසි විසඳුමක් අවශ්‍යයි. මොකද මම බලාපොරොත්තු වුණා ඒ කටයුත්ත කරනකොට මේ වනාලි මධ්‍යස්ථාන ආශ්‍රිත කරගෙන සංචාරක ව්‍යාපාරෙත් දියුණු කරන්න. අතරම මේ ජෝංගවරතුංග ඇමතුමාට දීලා තියෙන සංචාරක අමාත්‍යාංශ සහ වනජීවී අමාත්‍යාංශ මේ දෙක නම් ගැලපෙනවා. මොකද සංචාරක සහ වනජීවී එකට යන්න ඕන. මොකද සංචාරක ව්‍යාපාරයේ දියුණු කරන්න තියෙන එකම හොඳම ක්ෂේත්‍රය තමයි වනජීවී. ඉතින් ඒ අනුව ඒ කටයුතු ටික කෙරුණේ නැහැ. අඩු ගානේ අපි හොරෝපතානේ හදාපු අනුරාධපුර හොරෝපතානේ හදාපු සංරක්ෂණ මධ්‍යස්ථානේ සංචාරක කටයුතු වලට යෙදලා යදෝනවා පමණක් යෙදලා නැතුව පමණක් නෙමෙයි ඒ ප්‍රදේශයේ ඒ අලි සංරක්ෂණ මධ්‍යස්ථාන ප්‍රදේශයේ කිසිම සංචාරක කටයුත්තක් තියා පාරක්වත් හදලා නැහැ. දැන් ඒක අපලන් තත්ත්වෙට පත් වෙලා අලි කඩාගෙන ගිහිල්ලා විනාශ කරන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේක කවුරු පටන් ගත්තත් කාගේ සංකල්පයක් වුණත් මේ කටයුත්ත කරන්න. මොකද එන්න එන්න අලි ගහනේ වැඩි වෙනවා. ජනගහනේ වැඩි වෙනකොට ජනතාව පුළුවන් තරම් බලන්නේ තමන්ගේ ගෙවල් හදන්න පදිංචි වෙන්න අලින්ට අයිති භූමිපාගේ. ඒ වගේම ජනගහනෙත් වැඩි වෙනවා අලි ගහනෙත් වැඩි වෙනවා. මේකට විද්‍යාත්මක විසඳුමක් ලබා දිය යුතුයි. ඉතින් එහෙම නැත්නම් අලිත් මැරෙන මිනිස්සුත් නවත්තන මේක නවත්තන්න නැත්නම් නවත්තන්න විදිහක් නැහැ. ඉතින් ඒකට රජයේ හැටියට ආණ්ඩුව හැටියට වනජීවී අමාත්‍යාංශයේ හැටියට දෙපාර්තමේන්තුවේ හැටියට මීට වඩා විශාල කාර්යභාරයක් කරන්න ඕන. ඉතින් ඒක කරනවාද කියන ප්‍රශ්නේ තියෙනවා දැන්. මොකද අපි දන්නවා පහුගිය කාලේ වනජීවී හිටපු ඇමතිවරයා සරත් පොන්සක ඇමතිතුමාත් නියෝජ්‍ය ඇමති මහාන නියෝජ්‍ය ඇමතිතුමාත් දැන්න මේ වනජීවීන්ට එහා ගිය සටනක් කරේ. අපි බලා හිටිය මේ වනජීවීන්ගේ ප්‍රශ්න විසඳනවා නෙවෙයි ඒ දෙන්නගේ ප්‍රශ්න විසඳ ගන්න බැරුව දෙන්නට මඩගගහ හිටියා. වනජීවී අමෙතිකම නියෝජ්‍ය අමෙතිකමෙන් එළියට ගිහිල්ලත් ගහගත්තා මේ දෙන්න. අලින් පාලනය කරන්න පුළුවන් මේ දෙන්න පාලනය කරගන්න බැරුණා. ඉතින් එහෙම තත්වයක් තමයි පහුගිය කාලෙදී ඇදිලා ගියේ. මේ කයිවරුණක් ගහන මෙතන ඇවිල්ලා මෙහෙම කරයි කියලා මම දැක්කා උදේ වරුවේ. නමුත් ඒවා කෙරුණේ නැහැ. ඒ දෙන්නගේ ගැටුම එක අවස්ථාවක මම දැක්කා අලින්න කන්ට දෙන්න කියලා නියෝජ්‍ය අමතුමා කොස් ගහක් උඩක් දැකලා හිටියා. ඉතින් ගස් නැග නැග අරමය කර කර බයිසිකල් වල යනවා. අර වාහනේ මගේ වාහනේ අරය අරන් ගියා කියලා එයාගේ වාහනේ මගේ අරන් ගියා කියලා ඒ සටන තිබුණා මිසක් මේ ප්‍රශ්නේ විසඳුමක් ලැබුණේ නැහැ. ඒ නිසා වර්තමාන අමතුමාගත් අපි ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නේ විසඳන්න අපිටත් අපේ ප්‍රදේශවලත් විශාල වශයෙන් තියෙන ප්‍රශ්නයක්. ගොවින්ට තමයි මේකේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම අද වෙනකොට ගොවි ජනතාවට අලින්ගෙන් ප්‍රවේශම් වෙන්න අවශ්‍ය අලිවැඩි ටික අලි පළවා හරින්න දෙන අලිවැඩි ටික හම්බ වෙන්නේ නැහැ කියලා අපිට ජනතාව කරුණු ඉදිරිපත් කරනවා. අලිවැඩි දුන්න ප්‍රමාණය අඩු කරලා තියෙනවා. අඩු ගානේ ගොවි පොලෙන් එළවන්න ඒ ගොවි පොල ආරක්ෂා කරගන්න තමන්ගේ ගොවිතැන ආරක්ෂා කරන්න ජීවිතය ආරක්ෂා කරගන්න ඒ තියෙන අඩු ගානේ අලිවැඩි ටික නියම විදිහට ලැබෙන්නේ නැහැ කියන චෝදනාව ජනතාවගෙන් ඒ ප්‍රදේශවල අලින්ගේ ප්‍රශ්න තියෙන අපිට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම නිලධාරීන්ට මම වනජීවී අමිතෝරයා හැටියට කටයුතු කරපු නිසා දන්නවා වනජීවී නිලධාරීන් ජීවිතයත් මරණයත් අතර සටනක් කරන්නේ. සමහර වනජීවීන් කැලේට ගියාට පස්සේ තමන්ගේ බීට්ටුවට ගියාට පස්සේ අඩවි කාර්යාලයට ගියාට පස්සේ උද්‍යානයට ගියාට පස්සේ මාස ගාන සැරයක් තමයි Tamanට ගෙදර යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේ මේ වනසත්තුත් එක්ක වන අලිත් එක්ක ජීවිත පරදුවට තියලා කඩේතු කරන්න. අඩු ගානේ මට තියෙන ආරංචි හැටියට මේ අයට කාර්යාල කැලේ තියෙන කාර්යාලෙට පුටුවක් බංකුවක් නැහැ. ඒ වගේම බීට්ටුවක අඩවි මේ ඒගොල්ලෝ ඉන්න තැනකට නිදාගන්න ඇඳක් නැහැ. ඒ වගේම මේගොල්ලොන්ට අවශ්‍ය මේ මේ මොනවද මේ සපත්තු නැහැ, රේන්කෝට් නැහැ. ඉතින් මේ වගේ විශාල අඩුපාඩුකම් මේ නිලධාරීන්ට තියෙනවා. මේ නිලධාරීත් තෘප්තිමත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලොන් අඩුපාඩුකම් කරන්නේ නැතු විසඳන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න හරි අමාරුයි. ඊළඟ තමයි මේ සහකාර අධ්‍යක්ෂකවරු PSC එකට දැන් දීලා පාස ගණක් කියන මේ උසස් වීන් දීලා නැහැ. ඈ ඒගොල්ලෝ දුර්වල වෙනවා මේකෙන්. ඈ උසස්
තුමාන්ට විනාඩි දෙකක් තියෙනවා.
උසස් වීන් ටික ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ කැලේ ඇවිදිනකොට දැන් ඉන්ධන පහසුකම් දෙන්න ඕන. අපේ කාලේ මම ඒ පුළුවන් තරම් ඒ උදව් කරා ඒ නිලධාරීන්ට. ඉන්ධන ටික නැතුව සමහර අයක වාහන මගට අතර වෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඒක දෙන්න ඕනේ. ඉන්ධන ටික ලබා දෙන්න ඕනේ. ඒ වගේම පහුගිය කාලේ අපි දන්නවා කෙන්‍යා වගේ මේ අප්‍රිකානු රටවල වනජීවි වැඩියෙන් වනජීවි පිළිබඳව කටයුතු කරන රටවල් කෙන්‍යා වගේ රටවල ජාතික ආදායමේ 25%ක් විතර ආදායම ලැබෙන රටවල් ඒ රටවල් වල තාක්ෂණයේ සහ මේ පිළිබඳව ඉගෙන ගන්න ශිෂ්‍යත්ව ලබා දුන්නා. ඒ ශිෂ්‍යත්ව පව නවත්තලා කියලා කියන්නේ ඒ පිළිබඳවත් විශේෂ අවධානයක් අපි යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි දන්නවා අලි වැටවල් අපි අලි වැට ගහන එකම අලි ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. ඊට හැම විසඳුමක් අපි හොයාගන්න ඕනේ. නමුත් අලි වැටවල් ටික ගහපු ඒ ප්‍රමාණය දැන් නැවතිලා තියෙනවා. අලි වැටවල් නැවතිලා තියෙනවා. අලි වැටවල් නඩත්තු කරන්න අපි ඉන්න කාලේ සිවිල් ආරක්ෂක නිලධාරීන් යදෙව්වා. අද ඒ කටයුත්ත කරන්නේ නැහැ. ඒ ප්‍රදේශවල සිවිල් ආරක්ෂක නිලධාරීන් යදෙව්වා. අද ඉවත් කරාන තියෙනවා. ඒ සිවිල් ආරක්ෂක නිලධාරීන් යදෝලා හරි මිනිසුන්ගේ ජීවිත බේරා ගන්න, දේපොළ බේරා ගන්න, ඒ වගේම තමන්ගේ වගාවල් බේරා ගන්න ඒ කටයුත්ත කරන්න කියලා අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අලියෙක්ගෙන් මරණයට පත් වෙච්ච උගාදුරට ගොවි මහතුරු තම මරණයට පත් වෙන්නේ රුපියල් 105ක වන්දියක් ගෙවන්නේ මුළු දරු පවුලකට. මේ ප්‍රමාණය මදි. අපි කියන්නේ 105 110ක්වත් කරන්න
ඕනේ. ඔය තමයි කාලය අවසානයි
ගමන් අරමුදලේ විශාල මුදලක් තියෙනවා. ඒක සරත් ප්‍රසිකා එමෙතුමා ඉන්න කාලේ වෙනකොට අදින්නත් උත්සාහ කරා. ඉතින් මේ අලියෙක්ගේ මැරෙන ඒ අය වෙනුවෙන් රුපියල් 105 10 කරන්න කියලාත් ඒ වගේම දේපොළවට දෙන්නේ
5යිනේ
ලක්ෂයයි. අඩු ගානේ මේක 102ක්වත් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අවසාන වශයෙන් පොඩි වල අවසාන වශයෙන් දැන් මේ උද්‍යානවල ස්වේච්ඡා නිලධාරීන් බොහොම අඩු 90ක් විතර ඉන්නේ. 400ක් විතර ඕනසලට උද්‍යානවල යන මාර්ග උපදේශකයා. එනිසායි මාර්ග උපදේශකයෙකුත් ලබා දෙන. මොකද වනජීවි විෂය කියන්නේ ඒ මේ රටර ආදායම් පොදින හොඳම විෂයක්. මේ භූමිය 13%ක් අපේ රටේ භූමිය 13%ක් වනජීවි ඉලක්ක.
ඔබතුමාට මීළඟට ගරු වියලේන්ද්‍රන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක පමණ කාලයක් තියෙනවා.
සභාවේ තලමෙදාංගම උරිපිනන් අවர்களே වනජීව රාශිகள் அமைச்சை பொறுத்தளவிற்கு நான்கு அதாவது இந்த அரசிலே வனஜீவ ராசிகள் தொடர்பான அமைச்சு நான்காவது அமைச்சர் இப்பொழுது பொறுப்பேற்றிருக்கிறார். ஏற்கனவே 3 அமைச்சர்கள் எமது மாகாணம் கிழக்கு மாகாணத்திற்கு மட்டக்களப்பு மாவட்டத்துக்கு இந்த அரசாங்கத்திலிருந்து 3 அமைச்சர்கள் வந்திருக்கிறார்கள். இந்த 3 அமைச்சர்களும் அங்கு வந்த பொழுது அந்த மாவட்டத்தினுடைய அந்த மாகாணத்தின் மக்கள் நாங்கள் அங்கு வனஜீவ ராசிகளினுடைய தாக்கத்தினால் ஏற்படுகின்ற உயிரழிவுகள் பற்றி உடைமைகள் சேதங்களை பற்றி மாவட்ட காரியாலயத்தில் வைத்து தெளிவாக விளங்கப்படுத்திருக்கின்றோம். 3 அமைச்சர்களும் மாகாணத்திற்கு மாவட்டத்துக்கு விஜயம் செய்த 3 அமைச்சர்களும் ஒரு வேலையேனும் அவர்கள் அந்த 3.5 வருஷ காலத்திலே செய்திடவில்லை. குறிப்பாக 2015 9 பேர் திறந்திருக்கிறார்கள் யானை தாக்கத்தினால். 2016 7 பேர், 2015 9 பேர், 16 7 பேர், 17 8 பேர், 18 இந்த எண்ணிக்கை அதிகரித்துக் கொண்டு செல்கிறது. 2018 12 பேர், 2019 ஆரம்பித்து மூணு பேர் யானையினால் அடித்துக் கொள்ளப்பட்டிருக்கார்கள். இது தவிர முதலையினால் 9 பேர், மொத்தமாக 48 பேர் மிக மோசமான முறையிலே அவர்கள் உயிரிழக்கப்பட்டிருக்கிறார்கள். ஆனால் இப்பொழுது 4வது அமைச்சர் பொறுப்படுத்திருக்கிறார். இங்கு யானைகளை திரத்துவதற்கான சாதாரண வெடிபொருள் மருந்து கூட அங்கு கொடுக்கப்படுவதில்லை. அதாவது 2647 சதுர கிலோமீட்டரை கொண்ட மட்டக்களப்பு மாவட்டம் கொழும்பு மாவட்டத்தோடு ஒப்பிடும் பொழுதும் 4 மடங்கு நிலப்பரப்பில் கூடிய ஒரு மாவட்டம், 14 பிரதேசங்களை கொண்டது. 2647 சதுர கிலோமீட்டர்ல 1500 சதுர கிலோமீட்டருக்கு மேற்பட்ட பகுதி வனத்தோடு சம்பந்தப்பட்ட பகுதி. அங்குதான் பண்ணையாளர்கள் இருக்கிறார்கள், கால்நடை வளர்ப்பு இருக்கிறது, விவசாயம் இருக்கின்றது. இன்று அங்கு பாரிய உடமைச்சேதம் ஏற்படுகிறது, நாளுக்கு நாள் உயிரிழப்புகள் இடம்பெறும். அண்மையிலே எங்களுடைய பகுதியிலே ஒரு புதிதாக திருமணம் செய்த கணவனும் மனைவியும் கொல்லப்பட்டிருந்தார்கள். அந்த நேரத்திலே அந்த பெண்மணி ஒரு நிறமாத கற்பிணி, 9 மாதம் கற்பிணி பண்ணா இருந்தார். அவர்கள் இரண்டு பேரும் செத்த பொழுது அந்த கருவில் இருந்த பிள்ளையும் செத்திருந்தது. இந்த விஷயங்களை எல்லாம் எங்களுடைய மாவட்டத்துக்கு மாநிலத்துக்கு வருகின்ற அமைச்சர்களிடம் நாங்கள் சொல்லுவது வெறும் வெற்றி பேச்சாகவும் வெற்றி வாக்குறுதிகளாகவும் இருக்கின்றன. இந்த நிலை நாளுக்கு நாள், இன்று அங்கு பார்த்தால் 3 அலுவலகங்கள் இருக்கின்றன. வெள்ளாவளி என்ற பிரதேசத்திலே ஒரு அலுவலகம் இருக்கிறது, அந்த அலுவலகமும் ஒரு கிராம அபிவிருத்தி சங்க கட்டடத்தில் இயங்குகிறது, ஒரு வாகனம் இருக்கிறது. 30 நாட்களிலே அது 10 நாட்களில் அந்த வாகனம் ஓடும், 20 நாட்கள் அந்த வாகனம் ஓடாது. கிரான் பிரதேசத்தில் அலுவலகம் இருக்கிறது, அதே மாதிரிதான். ஆகவே வாகனம் அங்கு ஆளணி பற்றாக்குறை இருக்கிறது, வாகன வசதி இல்லை, வெடிப்பொருட்கள் இல்லை, யானை வழிகள் அமைக்கப்படவில்லை. இவ்வாறு இந்த வனஜீவ ராசிகளுக்கும் மனிதர்களுக்கும் இடையே நடக்கின்ற ஒரு வகையான போராட்டத்திலே மனிதர்கள் அங்கு கூடுதலான முறையில் அங்கு வழங்கப்படுகிற நஷ்டவீடு குறைந்த 3 லட்சம் ரூபாய் நஷ்டவீடு என்பது ஒரு உயிருக்கு சமனானதான். இன்று விவசாயத்தினால் யுத்தத்தினால் பல்வேறுபட்ட இழப்புகளையும் அழிவுகளையும் சந்தித்த எங்களுடைய மக்கள் தொடர்ச்சியாக இவ்வாறான அனர்த்தங்களினால் தொடர்ந்து பாதிக்கப்பட்டுக் கொண்டிருக்கிறார்கள். எந்த விதமான முன்னேற்றகரமான செயற்பாடுகள் எடுத்ததாக இல்லை. இப்பொழுது வனஜீவ ராசிகளுக்கு இந்த அரசில் 4வது அமைச்சர் பொருட்படுத்திருக்கிறார். இந்த காலத்திலும் ஏதாவது முன்னேற்றகரமான செயற்பாடுகள் இடம்பெறுமா என்பதில் எங்களுக்கு எந்த விதமான நம்பிக்கைகளும் இல்லை. ஏனென்றால் முன்பு களத்துக்கே வந்து விஜயம் செய்து பார்த்துட்டு போய் சொல்லிட்டு போனவர்கள் வெறும் வாக்குறுதிகளாகவே இருந்திருக்கின்றனர். எந்த விதமான வேலை திட்டங்களும் அங்கு நடந்ததாக இல்லை. அதுபோன்று கிறிஸ்தவ கலாச்சார அமைச்சோடு சம்பந்தப்பட்ட விவாதம் என்ற அடிப்படையிலும், குறிப்பாக 3 தசாப்த கால யுத்தத்திலே கூடுதலான கிறிஸ்தவ ஆலயங்கள் அங்கு பாதிக்கப்பட்டிருக்கின்றன. பாதிக்கப்பட்ட இந்த கிறிஸ்தவ ஆலயங்களை புனரமைப்பு செய்வதற்கான பல்வேறு திட்ட முன்மொழிகளை பல்வேறு அறிக்கைகளை நாங்கள் சமர்ப்பித்திருக்கிறோம். ஆனால் இதுவரை அவ்வாறு யுத்தத்தினால் அழிக்கப்பட்டு பகுதி அளவிலே முழுமையாக பாதிக்கப்பட்ட கிறிஸ்தவாலயங்களை பார்க்கும் பொழுது ஒரு 10 விதமான புனரமைப்பு வேலைகளும் நடைபெறவில்லை. ஓரளவுக்கு இந்து விவகாரம் அமைச்சு முன்னெடுக்கின்ற நடவடிக்கைகள் ஒப்பிடும் பொழுது கிழக்கு மாநிலத்தில் ஒரு 10 விதமான வேலை திட்டமும், கிறிஸ்தவ அமைச்சு தொடர்பான வேலை திட்டங்கள் அங்குள்ள ஆலய புனரமைப்பா இருக்கலாம் அல்ல சமயம் சார்ந்த நடவடிக்கை முன்னெடுக்கப்படுதா என்பது அங்கு மிகவும் ஒரு கேள்விக்குள்ளான விஷயமா.
உண்மையில்
இந்த சுற்றுலா என்று பார்க்கும் பொழுது கிழக்கு மாநிலத்தில் வந்து சுற்றுலாத்துறைக்கு ஒரு மிக முக்கியமான இடம். இந்த அரசிலே சுற்றுலா வருகின்ற சுற்றுலா பயணிகளை கவரக்கூடிய எத்தனையோ இடங்கள் இருக்கின்றன. அந்த இடங்களை புனரமைப்பு செய்யக்கூடிய வகையிலே அங்குள்ளதான வீதிகளை உட்கட்டமைப்பு வசதிகளை ஏற்படுத்தக்கூடியதான எந்த வேலை திட்டங்களும் இடம்பெறவில்லை. கிழக்கு மாகாணம் அழகான கடற்கரைகளை கொண்ட சுற்றுலாத்துறைக்கு மிகவும் பிரபலமான இடம், ஆனால் அந்த இடங்கள் இன்றும் புனரமைப்பு செய்யப்படாமல் இருக்கின்றன. அந்த பகுதியிலே இன்று சுற்றுலா விடுதிகள் இருக்கின்றன. அந்த சுற்றுலா விடுதிகள் கூட உண்மையிலே அந்த பகுதியைச் சேர்ந்த 60 விதமானவர்களுக்கு வேலை வாய்ப்பு வழங்கப்பட வேண்டும். அந்த வேலை வாய்ப்பில் கூட அந்த பகுதியைச் சேர்ந்தவர்கள் ஒரு 10 விதமானவர்கள் உள்வாங்கப்படவில்லை. உள்வாங்கப்பட்டிருக்கிற 10 விதமானவர்களும் யார் என்று பார்த்தால் அவர்கள் தேங்காய் ஆய்வதற்கும் அங்கே புல்லு வெட்டுவதற்கும் கூட்டுவதற்கு தான் அந்த பகுதியைச் சேர்ந்தவர்களுக்கு வேலை வாய்ப்பு வழங்கப்பட்டிருக்கின்றனர். ஆகவே சுற்றுலாத்துறையிலே அந்த பகுதியிலே மேம்படுத்த வேண்டும். மேம்படுத்தும் பொழுது அந்த பகுதியைச் சேர்ந்த இளைஞ யுவதிகளுக்கான வேலை வாய்ப்புகளை 60 விதம் வழங்க வேண்டும். அதற்கான பயிற்சிகளை குறிப்பாக அந்த ஹோட்டலில் வேலை செய்யக்கூடிய நல்ல நிலைமையை ஏற்படுத்தி கொடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறோம்.
மீலகட்டகரு ஹேசா இத்தானகி மந்திரித்துமா உத்தமாட்டு வினாடி அட்டக்க போமன காலியாக்தி
விசுதி கரு காரகசபா சபாபத்துமணி அத்தின ஜோன்னமருத்துங்க மாத்துமா அமாத்தியவரையா விஷயம் கட்டுவித்து கரண சஞ்சாரக சம்வர்தன வனஜீவி சக கிறிஸ்தியான ஆகமி கட்டுவித்து அமாத்தியான் சாத் එවැගේම විදේශ කටයුතු අමාත්‍යාංශය යන වැදගත් අමාත්‍යාංශ දෙකක වැඩි ශීර්ෂ විවාදිර ගැනන වෙලාවේ අපි දැක්කා යහපාලන රජය ගැන යහපාලන රජේම අවුරුදු දෙකහමාරක් තුනක් ඉඳලා දැන් මාස දෙකක් තුනක් විතර මේ ඇමතිකන් නැතුව එළියට ගිහිල්ලා ඉන්න ඊටපස්සේ ඇමතිවරයෙක්ගේ ප්‍රකාශයක් අර ගමේ රටේ මිනිස්සු කියන කතාව ඇත්ත බොහෝ දේශපාලනඥයන්ගේ ලැජ්ජනහර කපලා තියෙන්නේ කියන එක අද ඔප්පු කළ පෙන්වුවා එතුමා මේ යහපාලන ආණ්ඩුව ගැන අහලා අවුරුදු දෙකක් තුනක් මේකෙම ඉඳලා අද මේ යහපාලන ආණ්ඩුව කිසිම හිරිකිතයක් නැතුව විල්ලැජ්ජ නැතුව විවේචනය කරනවා මම මන්ත්‍රීතුමාට උත්තරයක් දීලම මේ කතාව කරන්න ඕන නැත්නම් අසාධාරණයක් වෙනවා ගරු ජෝන් නමරතුංග එතුමාගෙත් මම හිතන්නේ වෙලාව ඉවර වෙලා තියෙන ඉඳන් අමාත්‍යාංශය ගැන කතා කරන වෙලාව එතුමා කිව්වා මේ රටේ සංචාරක ශේෂ්ත්‍රය ගැන කතා කරද්දී සංචාරයන්ගේ පැමිණීම ගැන ඔව් රටේ සංචාරකයන්ගේ පැමිණීම කොහොමද වැඩි උනේ මොකද්ද උනේ කියන එක මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන් වටපිටාවක් අපිත් හදන්න ඕන ඔබතුමා ඒක මතු කළ දීපේ කොහොඳයි මේ රටේ සංචාරයන්ගේ පැමිණීම 2013 වෙනකොට ලක්ෂ 12යි ගානක් තිබිච්ච එක ඒක 2014 වෙන ලක්ෂ 15කට 2015 ඉඳලා ලක්ෂ 17ක් 2016 ලක්ෂ 20ක් 2017 ලක්ෂ 21ක් මේ 2018 පහුගිය අවුරුද්දේ 23 ලක්ෂ 33796ක් ඔබ දන්නවා මේ රටේ සංචාරකයෝ පැමිණෙන කාල සීමාව තමයි සාමාන්‍යයෙන් විශේෂයෙන්ම අවුරුද්දේ අවසාන කාර්තුව අවසාන කාලේ ඒ අවසාන කාලයේ සංචාරකයන් පැමිණීම පහුගිය අවුරුද්දේ මොකද උනේ කියන එක මේ රටේ දැන් මේ කතා කරු මන්ත්‍රීතුමා දවල් හීනයක් දැකලා කතා කරා වගේ නැත්නම් නිින්දෙන් නැගිටලා කතා කරා වගේ කතා කරේ පහුගිය මාස 3 පහුගිය අවුරුද්දේ මාස 3 මේ රටේ සංචාරකයන් එන්න තියා මේ රටේ තිබිච්ච தত্ত্বය ආණ්ඩුවක් හරියට නැහැ මේ රටේ කවුද මේ ආණ්ඩුව රට කරන්නේ කවුද කියලා කියන්නේ නැහැ සංචාරකෝ පලාතේවත් එන්නේ නැතුව තිබිලත් ඒ කාර්තුව නැතුව තමයි 23 ලක්ෂයක් කරා නැත්තම් නියත වශයෙන් ලක්ෂ 25ක සංචාරක ඉලක්කයකට අපිට යන්න තිබ්බා ඒ වගේම එතුමා කතා කරා මේ රටට යුරෝපියානු සංචාරය එන්නේ නැති එක ගැන ඒකට මම හොඳ උදාහරණයක් දෙන්නම් බ්‍රිතාන්‍ය තරුණියක් දූෂණය කරලා සැමියා මරලා දාලා තංගල්ල ඔබතුමාලගේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද කියන බ්‍රිතාන්‍යෙන් එන්නේ නැද එන්නේ නැහැ තමයි ඒ ඒ රට තුල මේ ප්‍රචාරය ගියා යුරෝපයේ පුරා මේ කතා වුණා අදටත් යුරෝපීය සංචාරකයෝ ගෙන්න ගන්න බැරි ප්‍රධාන හේතුව ඒක ඒකේ මහත්යර මතක නැති වුණාට අද ඉන්න දැනත් එක්ක හිටපු දැන අමතකුණාට රටේ මිනිස්සු ඒක දන්නා රටේ මිනිස්සු දන්නවා මෙතෙන්ට මේක ගියේ කොහොමද කියලා නිසා හැබැයි අද කියන්න කැමති ඒ හිටපු විල්ලැජ්ජ නැති ඇමතිතුමාට නියෝජ්‍ය ඇමතිතුමාට මේ රටේ සංචාරයන්ගේ පැමිණීම යුරෝපයේ සංචාරයන්ගේ පැමිණීම යම් මට්ටමකට ඉහළ දාන්න මේ රජය මේ ගරු ඇමතිතුමා කටයුතු කරලා තියෙනවා නිසා තමන් හරියට අවබෝධයක් නැතුව නිකන් වීරයා වගේ මම දන්නවා මේක ගැන ඕන දෙයක් කියලා කතා කරනවට වඩා වැදගත් වෙනවා ඇත්ත කතා කරන්න පුළුවන් නම් එමෙ ඇත්ත කතා කරනවා නම් සාධාරණ විදිහ කතා කරනවා නම් මම හිතන්නේ මේ රට මීට වැඩිය හොඳ වෙනත් දිශානතිකර අරන් යන්න පුළුවන් ඒ වගේම එතුමා මතු කරලා දුන්නා ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යුරෝපානු ගමනාන්ත නතර කරලා තියෙන එක ගැන ඒකෙදි ඉතින් මං හිතන්නේ උදාහරණත් එක්කම දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ නිකන් ඕන් නැති කුණු ගොඩක් ඇවිස්සුවා කියලා මට හිතෙනවා අපි කියන්න හිටපු කාරණාවකුත් නෙමෙයි මේම මේ මේ උත්තරීතර ආයතනයේ කියනොත් උත්තරයක් නොදී ඉන්න එකත් සාධාරණ නැහැ ඒ නිසා කරු සභාපතිතුමනි එතුමාට අමතක වෙලා මේ ගුවන් සේවය ලාභ ලැබමින් තිබුණා ලාභ ලැබමින් තිබිච්ච ගුවන් සේවය අද පාඩුයි කියන තැනට අරගෙන එන්න ඒ ටර්න් එක ගැහුවේ කවුද කියලා එතුමාට අමතක වෙලා මේ මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා එතුමන්ලාගේ වර්තමාන ජනාධිපතිතුමාගේ විමර්ශන වාර්තා අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිශාන්ත වික්‍රමසිංහ අංක 67 නෙස් නිවාස සංකීර්ණ ඒකල මේ ලිපිණේ ඉන්න හිටපු සභාපතිවරයා මේ ගුවන් සේවයට මොකද කරේ මෙතුමා මේ ගුවන් සේවයේ භාවිතා කරේ කොහොමද ගුවන් යානා තමන්ට හිතන පරිදි අර බස් හරවනවා වගේ තමන්ට ඕන තැන් වලට යවලා කෝටි ගණන් මුදල් වංචා කරලා තමන්ට අවශ්‍ය විදියට මේ ගුවන් සේවයේ පාලනය කරපු වැඩි මම උදාහරණ විදියට කියන්නම් මේක තියෙනවා මේ සම්පූර්ණ මේ මම කියන කතාවක් නෙමේ ජනාධිපති කොමිෂන් සභාවේ තියෙන්නේ වාර්තාවේ 2014/5 එක්වෙන දින ආනමඩුව මැතිවරණ කොට්ටාසෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දිනේ සඳහා සහභාගී වූ ජනතාව සඳහා 1650ට ගුවන් සේවයේ නැත්තම් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් කැම දීලා තියෙනවා කොහොමද ආතල් එක කරු සභාපතිතුමනි ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ කේටරින් එකෙන් තමයි
කෑම දෙන්නේ මැයිපෙල පාලියට එන. මෙහෙම කළා ගුවන් යාන යුරෝපියන්නේ නැහැ. දැන් මෙල්බන් යන එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා කල්පනා කරන මේක මෙතෙන්ට ගෙනාවේ කවුද? තන්නේ කර අමුමුවේ දේශපාලනය කළා. තමන්ගේ අවස්ථාව වෙනුවෙන් රාජ්‍ය ආයතනේ පාලනය කරන්න අවශ්‍ය විදියට කටයුතු කළා. තමන්ගේ ඕන හිතවත් කණ්ඩායම යොදවගෙන ඉවෙලා මේ රටේ ජනතාවගේ බදුමුතල් භාවිතා කරපුවා. අද කියනෝ මේ යහපාල නණ්ඩුව මේක මේ පාඩුවම කරගන්න බෑ කියලා. ඒ වගේ මතක් කරලා දෙන්න ඕන කාරණාවක් තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ තත්ත්වෙට වැටෙන්න ආරම්භ වුණේ මෙතුමන්ලාගේ මේ අදූරදර්ශී වැඩසටහන කියන එක නැවත මේ රටේ ජනතාවට මතක් කරලා දෙන්න ඕන. ඒ වගේම තමයි සංචාරක ශාස්ත්‍රය අද ඉදිරියට යන්න යම් පියවරක් තියන උත්සාහ කරන වෙලාවේ රට තුල යම් යම් ව්‍යාකූල තත්ත්වයන් නිර්මාණය කරමින් මේ රටේ ඉදිරි දිශානතිය හරි පැත්තට යන හැම වෙලාවකදීම කුමන හෝ ක්‍රමවේදයකින් මේක අනිත් පැත්තට තල්ලු කරන්න දාන උදවිය අද කියනවා සංචාරක වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි කියනවා මේ රටේ ජනතාවට
ඔබතුමාට තව
කියන ආණ්ඩුවක් විදියට
ගරු මන්ත්‍රීතුමා විනාඩි 2ක පමණ කාලයක් තියෙනවා.
මම මන්ත්‍රීව ඇහුනේ විනාඩි දෙක හරි. වග කියන රජයක් විදියට මේ සංචාරක ශාස්ත්‍රය වැඩි දියුණු කරන්න නැත්නම් සංචාරකෝ මේ රට පැමිණෙන්න අවශ්‍ය පියවර මේ වෙනකොට ගන්න තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අරහ මේ සංචාරක ශාස්ත්‍රය අදාළ රැකියා කරන ව්‍යාපාර කරන උදවියනුවෙන් විශාල පහසුකම් රාශියක් දීලා තියෙනවා. ඒ වගේම සංචාරක ශාස්ත්‍රය දියුණු කරන්න මේ රටේ ජාත්‍යන්තර ඉදිරියේ මේ රටට ඇති වෙලා තියෙන අපකීර්තිය මිදෙන්න ඕන. අපි මුල් අවුරුදු දෙක තුන තුළ ඒක කරා සාධාරණ විදියට යම් තැනකට මේ රට ලෝකෙ පිළිගන්න තැනට අපින් තමයි දැන් මේ රටට පුළුවන් යම් ප්‍රමාණයක් හරි අපිට ශක්තියක් දෙන්න පුළුවන් වෙලා තියෙන මේ ශාස්ත්‍රය තුළට ඒ රට ලෝකෙ ඉදිරියේ ප්‍රතිරූපය වෙනස් කරගන්න පුළුවන් වෙච්ච නිසා. නිසා මම හිතනවා ගරු සභාපතිතුමනි ඒ ඇමතිතුමාට ලැජ්ජ නැතුණාට මේ රටේ මිනිස්සුන්ට බොහෝ දේශපාලනඥයන්ට ලැජ්ජ බය තියෙන මන්ත්‍රීවරු දේශපාලනඥයින් නිසා ඒ කියපු කතාව ගැන උත්තර දෙන්න අවශ්‍යත් නැහැ වළංගු වෙන්නේ නැහැ. මට කෙටි කාලයක් තෙනින්ද මම අදහස් දක්වනවා අපේ මේ වනජීවී අමාත්‍යාංශයත් මෙතුමාට තියෙන නිසා මම නියෝජනය කරන රක්වාන මැතිවරණ කොට්ටාසේ ගරු ඇමතිතුමනි විශේෂයෙන්ම රක්වාන පොතුපිඩිය ප්‍රදේශයේ හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි සිංහරාජයේ ඒ අලි මිනිස් ගැටුම. සිංහරාජයේ සිදුවෙන අලි මිනිස් ගැටුම වෙනුවට තාම උත්තරයක් හොයාගන්න බැරි වුණා. හැමදාම අවුරුද්දකට සැරයක් දෙසරයක් 3-4 දෙනෙක් නැති වෙනවා, ජීවිත නැති වෙනවා. හැබැයි ඒ අලිත් සිංහරාජයට ආවේනික වෙච්ච අලි කීප දෙනෙක් ඉන්න උන් ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ඕන. සමම මේ ඉල්ලීමක් කරනවා කරු ඇමතිතුමනි, මේ වෙනුවෙන් හිටපු අමාත්‍යවරු යම් යම් ක්‍රියාමාර්ග ගත සාර්ථකුනේ නැහැ. ඔබතුමා කාරුණිකව මැදිහත් වෙලා මේ ගැටලුව විශේෂයෙන්ම මේ රක්වාන ප්‍රදේශයේ ජනතාවට බලපාන මේ ගැටලුව වෙනුවෙන් කාරුණිකව උත්තරයක් හොයන මේ වසරේදී කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා. මොකද ඒ වෙනුවෙන් සරත් පොන්සේක ඇමතිතුමා ඉදදී සැලසුමක් හැදුවා. නමුත් ඒක ඉදිරියට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඒ වගේම මම වචනයක් කතා කරන්න ඕන ජෝන අමතුංග අමාත්‍යාංශයේ අමාත්‍යවරයා විදියට නිලධාරීන් එකතු වෙලා සහෝදරයෝ විදියට මේ අමාත්‍යාංශය ඉදිරි දිශාවට අරගෙන යන්න මේ රටේ ජාතික ආදායමට ශක්තියක් වෙන්න කටයුතු කරන්න කොහොමද කියන වැඩසටහනක් කරනවා. අපි ඒ නිසා පසුපෙළ මන්ත්‍රීවරු විදියට අපිට පේනවා මේ රටේ ජාතික ආදායම ශක්තිමත් කරන්න මේ රටේ සංචාරක ශාස්ත්‍රය තුලින් ඉදිරියට යන්න පුළුවන් හොඳ සැලැස්මක් හදන්න උනන්දුවක් උත්සාහයක් දක්වන ඒ වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් සහායක ශක්තිය දෙනවා කියන කාරණා මතක් කරමින් අපි නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාර මැතිතුමත් මේ අමතුමත් එක්ක එකතු වෙලා ශක්තිය වැඩ කරන ඔහුත් මතක් කරමින් මගේ වචන කීපයක් සම්පූර්ණ වෙයි.
අද මේ ළඟට ගරු සේහන් සීමසිංහ මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක පමණ කාලයක් තියෙනවා. ඊට ප්‍රථම ගරු ඒලු කුමාර මන්ත්‍රීතුමා මුලාසිරට එනවා.
භූමි ශ්‍රුති
ගර්මන්තුමා කතා කරා.
බාපතුමනි, ඒ වගේම මම කංචන විජේසේකර මන්තුමාගේ කාලයත් මගේ කාලයට එකතු කරන්න කියලා ඔබතුමා ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම අද අපේ රටේ වැදගත්ම අමාත්‍යාංශ කීපයක් පිළිබඳව අයවැය කාර්ක සභා විවාදයේ සහභාගී වීමට ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමතිතුමත් මේ අවස්ථාවේ සභාවේ රැඳී සිටින හින්දා විශේෂයෙන්ම අපි දැක්කා වර්තමාන ආණ්ඩුව බලයට ආවට පස්සේ 2015 කාලයේ ඉඳලා මානව හිමිකම් සම්බන්ධයෙන් මේ ආණ්ඩුව LTT ඩයස්පෝරාවට හිතවත් ආකාරයට කටයුතු කරා. ඒ වගේම තමයි වර්තමාන ආණ්ඩුව බලයට ආවේ මේ රටේ සමූල ඝාතනයක් සිදු වුණා කියන මානසිකත්වයේ. ඊට හේතු රාශියක් තිබ්බා. මොකද 2015 මේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය කළා ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය ඡන්ද පදනමක් තිබ්බා ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ පොරොන්දු ජාත්‍යන්තරයට ලබා දීලා තමයි බලයට ආවේ. විශේෂයෙන්ම අපි මේ රජයෙන් දැනගන්න කැමති 30 ඇල ඉරක් එක යෝජනාව යටතේ දැන් අද බොහෝ දෙනා කතා කරා. ඒ වගේම අපි තිලක් මාරපණ ඇමතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කරා ජිනීවාවල ඔබතුමා මතු කරපු කාරණා. ඔබතුමා ඒ යෝජනා කීපයක් ප්‍රතික්ෂේප කළා තියෙනවා. හැබැයි සැබවින්ම රජයට ඒ යෝජනා අනුගමනය නොකර ඉන්න පුළුවන්. ඒකට හේතුව 2015 වර්ෂයේ වර්තමාන ආණ්ඩුව විසින්ම සමානුග්‍රාහකත්වය දක්වලා ඇමරිකාව සමග ඒ ගෙන ආපු යෝජනාව ඔවුන් එකඟ වෙච්ච කාරණා. වර්තමාන රජය එකඟ වෙච්ච කාරණා. එහිඳා මේ දෙමුහුන් අධිකරණයක් විදේශ විනිශ්චකාරවරුන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණයක් අපේ රටේ පිහිටවීම. ඊට අමතරව විශේෂයෙන්ම මානව හිමිකම් කොමිසමේ කාර්යාලයක් පිහිටවීම. විශේෂයෙන්ම ඔවුන් සැලකුවා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කළ අලුත් පනතක් හඳුන්වා දීම. මේ සියලුම කාරණාවලට එකඟතාවය පළ කරලා බලයට ආවට පස්සේ ඔබතුමාගේ සැබෑ අවශ්‍යතාවයේ යෝජනා ප්‍රතික්ෂේප කිරීම වෙන්න පුළුවන්. හැබැයි අද රජයේ ප්‍රතිපත්තිය හැටියට විදේශ කටයුතු ඇමතිවරයා හැටියට ඒ කරපු ප්‍රකාශයක්වත් වළංගු නැහැ කියන කාරණාව තමයි අපිට තියෙන්නේ. මොකද අපිට අහන්න වෙන්නේ කවද මේ නැවත නැවතත් වර්තමාන ආණ්ඩුව රවට්ටන්න යන්නේ? දිගින් දිගටම මේ රැවටවීම කරලා මැතිවරණයක් අභියස තියෙද්දි මේ වගේ ප්‍රකාශයක් කරලා නමුත් ක්‍රියාකලාපේ ඊට හාත්පසින් වෙනස් වුණා. ඇමරිකාව ජිනීවා මානව හිමිකම් කොමිසමේ ඉවත් වෙද්දි ඒ වගේම එදා මේ යෝජනාවට සමානුග්‍රාහකත්වය දක්වපු රට හැටියට ඔවුන් ඉවත් වෙද්දි සැබවින්ම මේ වාර්තාවේ යෝජනා ප්‍රතික්ෂේප කිරීමක් ආණ්ඩුව විසින් කළ යුතුව තිබුණා නම් චේතනාව කළ යුතුව කියලා චේතනාවක් තිබ්බනම් කළ යුතුව තිබ්බේ තවත් රටවල් 6ක් සමග මේ නැවත සමානුග්‍රාහකත්වය දක්වීම නෙවෙයි, මේවා එකඟ නොවුණා කියලා ප්‍රකාශ කරමින් නැවත එකඟතාවයක් පළ කරා. එහින්දා මේ රටේ ජනතාව රවට්ටවීමට ආණ්ඩුව විසින් ගෙන ආපු ක්‍රියාමාර්ගයක් කියන එක ඉතාම පැහැදිලි. ඒ වගේම කරු ඇමතුමනි, මම ඔබතුමාගෙන් අහන්න කැමති රජයේ ස්ථාවරය පසුගියදා වාර්තා වුණා අපේ රටේ යුද්ධ විශේෂයෙන්ම පැවති යුද්ධයට නායකත්වය දීපු ඒ වගේම එහි නායකත්වය අරගෙන සමට සාමය උදා කරන්න කටයුතු කරපු හමුදා නිලධාරීන් ප්‍රධාන හමුදා නිලධාරීන් 6 දෙනෙක් ඇතුළු හමුදා නිලධාරීන් 67 දෙනෙකුට රටවල් 17කට මානව හිමිකම් කොමිසම විසින් දැනුම් දීලා තියෙනවා ඔවුන් ඇතුළත් වුණොත් අත්අඩංගුවට ගන්න කියලා. මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කරුණාකරලා අපිට පැහැදිලි කරන්න. මොකද මේ නියෝගය නිකුත් වුණාට පස්සේ මානව හිමිකම් කොමිසමෙන් එක මොහොතකවත් අපි රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් අපි පාර්ලිමේන්තුව තුලවත් ඉන් පිටතවත් අපි දැක්කේ නැහැ. එහෙනම් කරුණා කරලා ඒ සම්බන්ධයෙන් අපිට තොරතුරු ලබා දෙන්න, විශේෂයෙන්ම සවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස්, ප්‍රසන්න සිල්වා, චාලි ගාල්ලගේ, කමල් ගුණරත්න, ජගත් ජයසූරිය, මේ ආදී හිටපු බලසේනාපතිවරු 6 දෙනෙක් ඇතුළු 67 දෙනෙක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒ ලබා දීලා තියෙන නියෝගයට රජයේ ප්‍රතිචාරය අපිට ලබා දීම වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ගරු මූල සභාපතිතුමනි, අපිට තව කාරණා කීපයක් පැහැදිලි කරගන්න ඕනි. ඒක තමයි දැන් අපේ රටේ 2015 පෙබරවාරි මාසෙ 27 වෙනිදා අපේ රටේ කළු පැල්ලමක් ගෙනාපු දිනයක් හැටියට මහා බැංකු බැඳුම් කරේ පළවෙනි නිකුතුව, ඒ වංචාවේ පළවෙනි නිකුතුව සිදුවෙච්ච අවධිය. මේ සම්බන්ධයෙන් අපි දැක්කා ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරන සිංගප්පූරුවට ඒ අදාළ ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබා දිය යුතු ලියකියවිල් ලබා දීලා තියෙනවා. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන් කියන මේ ප්‍රධාන චූදිතයා රතු වරෙන්තු ලාභියා මේ රටට ගෙනීම සඳහා සිංගප්පූරු රජය කිසිම මැදිහත්වීමක් කරලා නැහැ, අවශ්‍ය කටයුතු කරලා නැහැ කියලා. හැබැයි අපිට දැනගන්න අවශ්‍යයි මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු කිරීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ වගකීම ඉතාම ඉහළ වගකීමක් තියෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ වගකීමක් ගන්න ඕනි. අරගෙන අපිට දැනගන්න අවශ්‍යයි මොකද්ද අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට අරගෙන
සිංගප්පූරුවේ සිට ලංකාවට ගෙනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කාර්යභාරය කොහොමද ඉටු වුණේ කියලා අපිට දැනගන්න ඕනේ. ඒ වගේම ඒ කාර්යභාරය ඉටු වෙද්දී අධිකරණ අමාත්‍යාංශයේ සමග කොහොමද විදේශ කටයුතු අමාත්‍යාංශයේ කටයුතු කරේ කියන කාරණාවත් මේ ගරු සභාවට පැහැදිලි කරන්න කියලා අපි ඉතාම ගෞරවයෙන් අමාත්‍යතුමාගෙන් ඉල්ලනවා. මොකද අපිට පෙනී යන ආකාරයට සිංගප්පූරුවේ අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු කණ්ඩායම විශේෂයෙන්ම ඔහුට අනුබල දීපු අය ලංකාවේ ඉන්නවා කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ඔවුන්ට ගැනෙන්නේ නැහැ. විශේෂයෙන්ම අගමැතිතුමා ඒ මුදල් නිකුතුව ඒ බැඳුම් කර නිකුතුවට ආධාර අනුබල දුන්නා කියලා අර්ජුන් මහේන්ද්‍රන් කොමිසමේ ප්‍රකාශ කරනවා. ඒ වගේම ඊයේ අත්අඩංගුවට ගත්ත නියෝජ්‍ය මහ බැංකුවේ අධිපතිවරයා ඔහු කියනවා ඔහු ඒ බැඳුම් කර නිකුතුවේ ටෙන්ඩර් කමිටුවේ සභාපතිවරයා හැටියට කටයුතු කරේ අර්ජුන් මහේන්ද්‍රන් හිටපු අධිපතිතුමාගේ උපදෙස් පරිදි කියලා. එතකොට අර්ජුන් මහේන්ද්‍රන්ට උපදෙස් ලබා දීලා තියෙනවා අගමැතිතුමා. එතකොට අපිට ඉතා පැහැදිලිව පේනවා මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉතාම උදාසීන ප්‍රතිපත්තියක් විදේශ කටයුතු අමාත්‍යාංශයත් අධිකරණ අමාත්‍යාංශයත් කියන මේ දෙකම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් පවතිනවා. ඒ වගේම අපිට තියෙන සැකය තමයි විදේශ කටයුතු අමාත්‍යාංශය දිහා බැලුවාම අද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙනී හිටින්නේ ලංකාව වෙනුවෙන්ද කියලා. මොකද අපි දැක්කා කනගාටුවෙන් මම මේ ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ම අද මානව හිමිකම් කොමිෂම විසින් විශේෂයෙන්ම ජාත්‍යන්තර යුද අධිකරණයකට මේ රටේ ඒ අදාළ කණ්ඩායම අරගෙන යන්න අවශ්‍ය සාක්ෂි සැපයීම මේ පාර්ලිමේන්තුව සභාවේම පාවිච්චි කරාද කියන සැකය අපිට තියෙනවා. මොකද ජාත්‍යන්තර මානව හිමිකම් කොමිෂමත් කතා නොකරපු ඒ වගේම ලංකාවට සමහර විට චෝදනා එල්ල වෙලා තිබෙන්නේ නැති කාරණා සම්බන්ධයෙන් අද මේ ගරු සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අදහස් දක්වමින් කතා කරා. ඒකෝර අපිට තියෙන සැකය මේ ඔවුන් මේ සභාගර්භය පාවිච්චි කරනවාද? සභාගර්භය පාවිච්චි කරනවාද? ජාත්‍යන්තර යුද අධිකරණයකට සාක්ෂි සැපයීමක් කරන්න ඒ සම්බන්ධයෙන් කරුණාකරලා අපි කියනවා රජයේ අවධානය යොමු කළා රජයේ ස්ථාවරය අපිට දැනුම් දෙන්න කියලා. ඒ වගේම රටේ විදේශ ප්‍රතිපත්තිය. මේ රටේ විදේශ ප්‍රතිපත්තිය කිසිසේත්ම නොබැඳි ප්‍රතිපත්තියක් බවට තවදුරටත් පත් වෙලා නැහැ. ඒකට හේතුව ආයෝජකයෙක් ආවත් ආයෝජන මේ රටට අරගෙන ගෙනාවත් ඒ වගේම මේ රටේ අභිවෘද්ධිය සඳහා යම් කිසියම් පුද්ගලෙක් සාකච්ඡාවක් කරත් අපි දකින කාරණාව තමයි එක්කෙනාගෙන් එක්කෙනාට ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඒ වගේම තමයි අපි දකින රාජතාන්ත්‍රික මට්ටමේ ඒ ප්‍රධාන බලවතුන් අතර තියෙන ගැටුම් වලට අද රජයක් හැටියට ලංකාව මැදිහත් වෙලා තියෙනවා. එක පැත්තකින් එක රටක් සතුරු කරන්න තවත් රටක් සම්බන්ධයෙන් ගැටුමක් නිර්මාණය කරලා රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවකට පවා අද මේ රටේ විදේශ ප්‍රතිපත්තිය වර්තමාන ආණ්ඩුව අරගෙන යනවා. අපිට ඉතාම පැහැදිලිව පේන දිනකට හේතුව තමයි මේ ආණ්ඩුවට අවුරුදු 4යි. 2015 බලයට එන මේ ආණ්ඩුවට අවුරුදු 4යි. අවුරුදු 4ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ භාරව ඇමතිවරු 3 දෙනා. ඒ 3 දෙනාගේ අදහස් පරස්පර විරෝධී. අපි දැක්ක කොහොමද මංගල සමරවීර ඇමතිතුමා කටයුතු කරේ කියලා. අපි දැක්ක කොහොමද රවි කරුණානායක ඇමතිතුමා හිටපු විදේශ කටයුතු ඇමතිතුමා හිටිට කටයුතු කරේ කියලා. හැබැයි අද අපි දකිනවා තිලක් මාරපණ ඇමතිතුමා දරන මතය. නමුත් මේ එක්කෙනෙක්ගේ මතය එක්කෙනෙකුට පරස්පර විරෝධී. එහෙනම් මම හිතනවා නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් බරපතල අර්බුදයකට බව ලක් වෙනවා. ඒක විතරක් නෙමෙයි ඒ රාජ්‍ය නිලධාරීන් මේ රටේ සමාජය තුළ මහා දැඩි පිළිකුලකට භාජනය වෙමින් පවතිනවා වර්තමාන ආණ්ඩුව අරගෙන යන පිළිකුල් සහගත ක්‍රියාවලියින්ද. එහිඳ විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂයෙන්ම එක්කෝ අපේ රටේ අතීතයේ ඉඳලා පැවති නොබැඳි ජාතීන්ගේ විදේශ ප්‍රතිපත්තිය අරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් තමුන්නාංශලා මේ අරගෙන යන්නේ එල්ටීටී හිතවාදී එල්ටීටී ඩෑෂ්බෝර්ඩාවේ ප්‍රතිපත්තිය කියන එක ඉතා පැහැදිලිව රටට කියන්න ඕනේ. අපිට පේන්න තියෙන කාරණාව තමයි මේ වෙනකොට එල්ටීටී ඩෑෂ්බෝර්ඩාවේ ප්‍රතිපත්තිය වර්තමාන රජය විසින් අරගෙන යනවා ඒකේ මෙහෙයුම්කරුවා හැටියට. ඒකේ කසකරුවා හැටියට සුමන්දිරන් මන්ත්‍රීතුමා මේ රජයේ උපදේශකෙක් හැටියට අද කටයුතු කරන හින්දා අපි කනගාටු වෙනවා. ලෝකයේම පිළිගත් ත්‍රස්තවාදී සංවිධානයේ අවශ්‍යතාවය මේ රටේ රජයක් විසින් ක්‍රියාත්මක කිරීම ගැන. ඒ වගේම තමයි මේ තමුන්නාංශලා එකඟතාවය පළ කරපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පරිදි සංශෝධනය කිරීම. මේ සංශෝධනය කිරීම හරහා විශේෂයෙන්ම අපි දකිනවා මේ ආණ්ඩුව හදන්නේ දේශපාලන වශයෙන් විරුද්ධ මතධාරීන් දඩයම් කරන්න. මේ පනත ක්‍රියාත්මක වුණොත් මේ රටේ විශේෂයෙන්ම අද කම්කරුවාට උද්ඝෝෂණයක් කිරීමේ අයිතියක් නැති වෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරයට පෙළපාලියක් උද්ඝෝෂණයක් කිරීමේ අයිතිය නැති වෙනවා. දේශපාලන වශයෙන් රජයක් කරන හානිදායක කටයුතු වලට වෙනත් දේශපාලන පක්ෂ වලට මැදිහත් වීමක් කරලා එවනුවෙන් විරුද්ධව පෙනී සිටීමේ අයිතිය නැති කරනවා. එයින්ද මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත හරහා විශේෂයෙන්ම මේ ආණ්ඩුව එදා පුරවැසිභාවයේ හිමි, නමුත් මේ රටේ පුරවැසිභාවය දැනට දරන්නේ නැති, නමුත් මේ රටේ ජීවත් වෙන්නේ නැති පුද්ගලයන්ට අපේ රටට විරුද්ධව ඕනෑම ආකාරයේ කටයුත්තක් කළා නිරූපද්‍රිතව මේ රට විනාශ කළා නිරූපද්‍රිතව කටයුතු කරන්න අවශ්‍ය වාතාවරණය පසුබිම මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව විසින් සකස් කළා තියෙනවා. ඒකට අපි අපේ විරෝධතාවය ප්‍රකාශ කරනවා විතරක් නෙවෙයි, අපි විශ්වාස කරනවා රජයේ මේ රට වෙනුවෙන් පෙනී සිටින, මේ රට ගැන කතා කරන, රට ගැන කැක්කුමක් තියෙන සියලු දෙනාකට ජීවත් වෙන්න ඕනේ කියලා විශ්වාස කරන ඒ සියලුම මහජන මන්ත්‍රීවරුන් ඒ වෙනුවෙන් තමන්ගේ විරෝධත්වය ප්‍රකාශ කළා, ඒ වෙනුවෙන් පෙනී සිටී කියලා. ඒකම ජෝන් අමරතුංග මැතිතුමනි. සංචාරක ව්‍යාපාරයේ ඔබතුමාලා උදම් අනනවා. අද මිලියන 2.3ක
ගර්මන්තමාතාව විනාඩි දෙකක් තියෙනවා.
අද ඔබතුමාලා උදම් අනනවා සංචාරක ව්‍යාපාරයේ මිලියන 2.3ක සංචාරකයන්ගේ පැමිණීමක් තියෙනවා කියලා. හැබැයි මම ඉතාම වගකීමෙන් කියනවා මේ රටේ 2010 සංචාරක අමාත්‍යාංශයේ ඔබතුමාලා බලන්න මොකද්ද අයවැය ඉදිරිපත් කරපු දවස් ඉදිරිපත් කරපු ලේඛනය. ඒ ඉදිරිපත් කරපු ලේඛනය අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව යටතේ විශේෂයෙන්ම එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙලක් තිබ්බා. 2020 වෙද්දී සංචාරකයන් මිලියන 2.5කට මේ රටේ වැඩි කරන්න. එහෙනම් ඒක තමයි දිගින් දිගටම මේ ක්‍රියාත්මක වෙච්ච වැඩපිළිවෙල. එහෙනම් ඔබතුමාලටත් ඔබතුමාලා යම් කිසි කාර්යභාරයක් කරා නම් ඒක ගෞරවය ලබා දෙනවා. හැබැයි විශේෂයෙන්ම මේ රටේ යුද්ධය අවසන් වුණාට පස්සේ සංචාරක ව්‍යාපාරයේ නගා සිටුවීම සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් යොදපු අඩිතාලම, ඒ යොදපු අඩිතාලම තමයි අද ඔබට සංචාරකයන් මිලියන 2.3ක් දක්වා ගෙනියන්න පුළුවන් කියලා තීන්දුව කළ තියෙන. ඒ වගේම මම ඔබට යෝජනා කරනවා කරු ඇමතුමනි, විශේෂයෙන්ම සංචාරක මණ්ඩලය, සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය, අද අපිට වෙනදා ආපු විදේශිකයන් අරගෙන ඉන්න ප්‍රධාන රටවල් වලින් අපිට එයාලයින් එකක් නැහැ. එයාලයින් එකක් ඉතාම වැදගත්, ගුවන් සේවයක් වැදගත්. හැබැයි මේ වර්තමාන ආණ්ඩුව විශේෂයෙන්ම ප්‍රංශය, රෝමය සහ ජර්මනිය කියන රටවල් වලින් ඍජු ගුවන් ගමන් ඔබතුමාලා අහෝසි කරා. ශ්‍රී ලංකා න්‍යායලයින් සායතනය ඔබතුමාලා මෙල්බර්න් වලට ඍජු ගුවන් ගමනක් ලබා දීලා තියෙනවා. අපි ඒ ගැන විරෝධතාවය ප්‍රකාශ කිරීමක් නෙමෙයි මේ කරන්නේ. හැබැයි සංචාරකයන් දිගින් දිගටම රටකට පැමිණීම සඳහා අපිට ගුවන් යානයේ ගුවන් ශ්‍රී ලංකා න්‍යායලයින් සහයෝගය අත්‍යවශ්‍යයි. මේ ගුවන් සේවයේ සහයෝගය අත්‍යවශ්‍ය වෙන්නේ නැතුව සංචාරක ව්‍යාපාරයේ ඉදිරියට ගෙනියන්න බැහැ. ඉඳ අපි ඔබට යෝජනා කරන්නේ කරුණා කරලා දැන් අපිට ශ්‍රී ලංකන් එයාලයින්ස් ඒ සේවය ලබා ගන්න බැරි නම් සංචාරක මණ්ඩලයේ නිලධාරීන් යොදවන්න වෙනත් ගුවන් සේවයන් සඳහා කතා කරන්න. ගිහිල්ලා කතා කරලා අපිට ලබා ගන්න පුළුවන් පහසුකම් ටික ලබා ගන්න. එහෙම වුණොත් අද සංචාරක ව්‍යාපාරයේ මීට වඩා ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ මිලියන 2.3ක් ගැන සතුටු වුණාට මම ඔබතුමාට කියනවා බලන්න ගරු මැතිතුමනි, ඇමතුමනි, මියන්මාරේ, තායිලන්තේ, තුර්කිය, වියට්නාමේ මේ වගේ රටවල් කොයිතරම් වේගෙන් සංචාරක ව්‍යාපාරය දියුණු කරන් තියෙනවද? ආර්ථිකයට සැකයකින් තොරව සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අපි නිවැරදි අවධානයක් යොමු කරොත් එහා බැඳුණු ආයතන විශේෂයෙන්ම මණ්ඩලය, ඊළඟට ඔබ කරන මාකටිං ඇක්ටිවිටීස් අද අලෙවිකරණයක් ලංකාව සම්බන්ධයෙන් සිදුවෙන්නේ නැහැ. ඔබ TDL එකක් ගන්නවා, විශේෂයෙන්ම ටුවරිසම් ඩෙවලොප්මන්ට් ලෙවි එකක් ගන්නවා. හැබැයි අමතුමා රජයේ සතුට වෙන්නේ ඒක අලෙවිකරණය සඳහා අවශ්‍ය ප්‍රචාරණ කටයුතු වලට යොදවලා නෙමෙයි. ඒ මුදල් ටික නැවත භාණ්ඩාගාරයට ලබා දීලා රජය කියනවා මෙන්න මේ තරම් මුදලක් එකතු වුණා, අපි ඒ මුදල් ටික භාණ්ඩාගාරයට ලබා දුන්නා. එහිඳ සෝ ශ්‍රී ලංකා ඒ ටැග්ලයින් එක හොඳයි. ඒක ඔබ ඉදිරියට අරගෙන යන්න. දැන් ඔබ බැලුවොත් තායිලන්තය, මැලේසියාව වගේ රටවල් අවුරුදු 20ක් වගේ ටැග්ලයින් එක වෙනස් කරේ නැහැ. ඒ අරගෙන ගියේ ඇයි? නිවැරදි දැක්මක් අනුව ඒ රජයවල් කටයුතු කරපින්ද. එහිඳ අපේ රටේ අලෙවිකරණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මාකටිං කැම්පේන් එක අද ඉතාම දුර්වල තැනක තියෙනවා විතරක් නෙමෙයි, විදේශ රටවල් වල ඉන්න තානාපති කාර්යාල වලට ඔබතුමා විශේෂ මැදිහත් වීමක් කරන්න සංචාරක ව්‍යාපාරය සඳහා මේ රට ප්‍රචලිත කිරීම සඳහා. මොකද ඒ ඔවුන්ට පුළුවන් විශේෂයෙන්ම අපි දන්නවා මේ තියෙන ඔබතුමාට වැය කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය වෙනත් ප්‍රධාන රටවල් ගත්තොත් සීමා සහිතයි.
ගරුමන්තුමා අවසන් කරන්න.
මට විනාඩියක් දෙන්න මම අවසන් කරනවා. හැබැයි ඔබතුමාට බිලියන ගණනක් මුදල් තියෙනවා මේ ටුවරිසම් ලෙවි එකේ. ඒක අරගෙන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා භාවිතා කරන්න කියන ඉල්ලීම ඉතාම ගෞරවයෙන් ඔබ කියන ඉබෙන් ඉල්ලීමක් කරනවා වගේම ඇමතුමා මේ වෙලාවේ සජිත් ප්‍රේමදාස ඇමතුමා සභාගර්භය තුල නැහැ. හැබැයි නැති වුණත් මම ඔබේ අවධානයට මේක යොමු කරනවා. මට තප්පර 30ක් දෙන්නම. විශේෂයෙන්ම විල්පත්තු ප්‍රදේශයේ ජනතාව විල්පත්තුවට ඒ වන උද්‍යානයට යන ජනතාව මැසිවිලි නගනවාද? සජිත් ප්‍රේමදාස මහත්තුමා විල්පත්තුවේ සත්තු බලන්න ගියාම වෙන කිසිම කෙනෙකුට සතෙක් බලන්න ඉඩ දෙන්නේ නැහැ. වෙන කිසිම කෙනෙකුට සතෙක් බලන්න ඉඩ දෙන්නේ නැහැ සාමාන්‍ය මේ ඇත්ත කතාව. වෙන කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ. යාලත් එහෙමයි. අනික් ආයතනත් එහෙමයි. අනික් මේ වනජීවී උද්‍යානවලත් එහෙමයි. මේ කටයුතු සම්බන්ධයෙන් කරුණාකරලා අවධානය යොමු කරන්න ඔහුටත් වෙනත් සංචාරකයන්ට වගේම නීති රීති පද්ධතිය ක්‍රියාත්මක විය යුතුයි. එහිඳ නීති රීති පද්ධතියට පයින් ගහලා සජිත් ප්‍රේමදාස ඇමතුමා වනජීවී කලාප තුල කටයුතු කිරීම සම්බන්ධයෙන් අපේ විරෝධතාවය අපි ප්‍රකාශ කරනවා. ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න කියලා අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. මම දන්නේ නැහැ ඔබතුමා මොකද්ද අපේ
අවසන් කරන ගර්මන්තුමා අවසන් කරන්න
කිව්වේ කියලා. හැබැයි කෙසේ වෙතත් මේකටත් අවධානය යොමු කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලමින් මම නිහඬව ඉන්නවා. බොහොම ස්තුතියි.